ඊළඟට ගරු කුමාරසිරි රත්නායක මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 9ක කාලයක් තියෙනවා.
ස්තුතියි. මොලාසනාරුඩ මන්ත්‍රීතුමනි, අද දේශීය වෛද්‍ය ශාස්ත්‍රයට අදාළව දේශීය වෛද්‍ය පනතක් ඉදිරිපත් කරන මේ අවස්ථාවේ, සංශෝධන පනතක් ඉදිරිපත් කරන අවස්ථාවේ පිළිබඳව අදහස් ඉදිරිපත් කරන අවස්ථාව ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. දේශීය වෛද්‍ය ශාස්ත්‍රයේ උන්නතිය සඳහා නිවැරදි නියාමනයක් සහිත පනතේ ප්‍රතිපාදනයට යටත්ව ආයුර්වේද නීති සංග්‍රහය ප්‍රකාශයට පත් කිරීමේ අරමුණ ඇතිව දේශීය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකුඩි මැතිතුමා මේ පනත සකස් කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. එතුමා මේ අමාත්‍යංශයේ වගකීම ඉතාමත් නොවනකමින් ඉෂ්ට කරන, තමාට ලැබුණ ඒ වගකීම තුළ මේ රටේ ජනතාව වෙනුවෙන්, ඒ වගේ මේ ශ්‍රේෂ්ඨය වෙනුවෙන් යමක් කරන්න ඕනි කියන අවංක උවමනාව තියෙන අමාත්‍යවරු. අපට මතකයි, කොරෝනා වසංගතයේ මේ රටේ අපි හැමෝටම විශාල තර්ජනයක් වෙලා තිබුණු වෙලාවේ දේශීය වෙදකම තුළ ඒ වෛද්‍යවරුන් මේ සඳහා යම් යම් ප්‍රතිකාර ක්‍රමවිධි අනුගමනය කරද්දී අමාත්‍යංශයේ විදියට ඒ පූර්ව ප්‍රතිකාර ඖෂධයක් විදියට ඒ වෛද්‍යවරු, ඒ වගේම ඒ වෛද්‍ය කණ්ඩායම්, ඒ අමාත්‍යංශයේ සෙසු පිරිස් සුවදරණි නමින් ඖෂධයක් නිෂ්පාදනය කරලා ඒ ඖෂධය පූර්ව ප්‍රතිකාරයක් කාරකයක් විදියට රටේ ජනතාවට ලබා දුන්නා. ඒ වගේම විදේශිකයින්ටත්, ඒ වගේම විදේශ රටවලටත් මේ ලබා දෙන්න කටයුතු කළා. ඒ පිළිබඳව විශේෂයෙන් මේ වෙලාවේ අපි සඳහන් කරන්නට අවශ්‍යයි. ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, 1961 අංක 31 දරන ආයුර්වේද පනත එදා මේ රටට ගැලපෙන ආකාරයට ඉදිරිපත් කළ තිබුණත්, එය කාලයක් යද්දී හඳුනාගත් යම් යම් ගැටලුත් එක්ක සංශෝධනය කළ යුතු වුණත් 1978 ඒ සඳහා සංශෝධන ඉදිරිපත් වුණා. නමුත් විධිමත් ප්‍රමාණාත්මක සංශෝධනයක් ඉදිරිපත් කරන අවස්ථාව ලැබෙන්නේ පසුගිය වර්ෂයේ 2023 වර්ෂයේදී. මේ පනත ඉදිරිපත් කරපු අවස්ථාවේම අපට මතකයි, අපේ රටේ පාරම්පරික වෛද්‍යවරු, ඒ වගේම ඒ පිළිබඳ උනන්දුවක් දක්වන අය, ඒ වගේම විවිධ විචාරකයින් මේ පනත තුළ පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට නැත්නම් ඒ දේශීය වෙදකම, අපේ දේශීය වෙදකමට ඉතිහාසයක් තියෙනවා. එදා බුදුදහම අපේ රටට පැමිණීමත් එක්කම ඉන්දියාවෙන් අපේ රටට, අපේ ජාතියට මේ වෙදකම ලැබුණා කියලා අපි විශ්වාස කරන්නේ. ඉතින් ඒ තුළ ඒ පවත්වාගෙන ආපු පාරම්පරික වෙදකම තුළ බටහිර වෛද්‍ය ක්‍රමවේද රටේ ජනතාව අනුගමනය කරන්නත් පෙර සිට මේ දේශීය වෛද්‍ය ක්‍රමෝපායන් වලින් රටේ ජනතාව යම් යම් රෝගී අවස්ථාවල සුවපත් කරන්නට ඒ පාරම්පරික වෛද්‍යවරුන් කටයුතු කළා. ඉතින් මේ වෙදකමට නැත්නම් සිංහල වෙදකමට මේ තුලින් හානියක් වෙනවා කියලා ලොකු ප්‍රචාරයක් තිබුණා. නමුත් අපි මේ පනත පිළිබඳව එතුමා සමග සාකච්ඡා කරද්දී, ඒ වගේම ආයුර්වේද කොමසාරිස්තුමාගේ විග්‍රහයන් තුලත් අපට දකින්න ලැබුණේ මේ ආයුර්වේද පාරම්පරික වෛද්‍යවරුන්ට මේ තුලින් කිසිදු හානියක් සිදු වෙන්නේ නැහැ කියන කාරණය. යම් කිසි හානියක් සිදු වෙනවා කියලා තියෙනවා නම් ඒ පිළිබඳව කතා කරන්න පුළුවන්. ඒ තුළ අපට ඒවා නිවැරදි කරගන්න නැත්නම් ඒ අමාත්‍යංශයට නිවැරදි කරන්න කටයුතු කළ හැකි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම ගරු මූලාසනාරණ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම මේ පනත තුළ සඳහන් වෙන කාරණා අතරින් මම අවධානය යොමු කරනවා ඖෂධ වගාව පිළිබඳව. ඖෂධ වගාව පිළිබඳව අපේ අවධානය යොමු කරද්දී අපි දන්නවා අපේ රටේ ඉතිහාසයේ රජවරුන් මේ රට පාලනය කරද්දී ඔසු උයන් විදියට ඖෂධ ලබා ගැනීමේ අරමුණ ඇතිව ඔසු උයන් විශාල ප්‍රමාණයක් තිබුණා. ඒ වගේම ස්වාභාවික කැලෑව තුළ අවශ්‍ය තරම් ඖෂධ ලබා ගන්න පුළුවන්කම තිබුණා. ක්‍රමක්‍රමයෙන් මේ වනාන්තර සංවර්ධනයත් එක්ක විනාශ වෙද්දී අද අපි දන්නවා මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල නිල්ගල රක්ෂිතයේ පවා යම් යම් ස්ථානවලින් ඒ වනාන්තරයේ ඇතුල් වීමත් එක්ක විශාල ප්‍රමාණයක් ඒ ඖෂධ වලට හානි වෙලා තියෙනවා. ඒ නිසා මේ වගාබ්මේ ඖෂධ බිම් ආරක්ෂා කරගැනීමේ වගකීම, ඒවා නියාමනය කිරීම, ඒ වගේම මේ නිෂ්පාදනය නියාමනයක් සහිතව ඒ නිෂ්පාදන ඇති කිරීම පිළිබඳව අවධානය යොමු වෙලා තියෙනවා. අපි දන්නවා අද රටේ ඖෂධ නිෂ්පාදන ආයතන, ඖෂධ සමාගම් විශාල වශයෙන් ඖෂධ වර්ග පිටරටින් ආනය කරනවා. මේ ආනයනය කිරීමත් එක්ක විශාල විදේශ විනිමයක් ඒ සඳහා අවශ්‍ය වෙනවා. පසුගිය කාලය තුළ රටේ තිබුණ විදේශ විනිමය අර්බුදයත් එක්ක මේ ආනයනය කිරීම විශාල වශයෙන් අඩු වුණා. ඒ අඩුවීමත් එක්ක ඇතැම් ඖෂධ වර්ග නිෂ්පාදනය කිරීමේදී ඒ නිෂ්පාදන ආයතනත් දේශීය වෛද්‍යවරුන් පවා අපහසුතාවයන්ට පත් වුණා. ඒ නිසා නිවැරදි නියාමනයක් තුළ ඒ අවශ්‍ය ඖෂධ වගා කරන්න අවශ්‍ය බිම් හඳුනාගෙන ඒ සඳහා අමාත්‍යංශයේ විදියටත් නැත්නම් වෙනත් අමාත්‍යංශයක් මගින් අවශ්‍ය පහසුකම් ඒ පහසුකම් ලබා දීමත් එක්ක අපට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය කර ගැනීම හැකියාව තියෙනවා. ඒදී අපට පුළුවන්කම තියෙනවා විශාල වශයෙන් වැය වෙන විදේශ විනිමය රටට ඉතුරු කරගන්න ඒ තුලින් අවස්ථාව අපට ලැබෙනවා. අද උදාහරණයක් විදිහට ගරු මෝලාසනේ මන්ත්‍රීතුමනි, වියලි ඉඟුරු අවශ්‍යතාවය අපි ඇතම් කාලවල ඉඟුරු විශාල වශයෙන් ආනයනය කළා. පසුගිය කාලය තුළ ආනයනය නතර වුණත් ඒ අවශ්‍යතාවය අද ලබා ගන්න ඒ ඖෂධ නිෂ්පාදනයේ වියලි ඉඟුරු අවශ්‍යයි. නමුත් ඒ අවස්ථාව අද ඒ ඖෂධ සමාගම්වලට නැත්තම් වෛද්‍යවරුන්ට ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඉතින් ගැටලුවකට මුහුණ දෙනවා. ඒ නිසා අද මේ පහසුවෙන් අපේ වගා බිම්වල විශේෂයෙන් වියලි කලාපයේ ඉඟුරු පහසුවෙන් වගා කළ හැකි ගොවීන්ට කෘෂිකර්ම අමාත්‍යංශයෝ එහෙම නැත්තම් මේ දේශීය වෛද්‍ය අමාත්‍යංශයෝ ඒ සඳහා මැදිහත් වීමක් කරනවා නම් ඒ පහසුකම් ඔවුන්ට ලබා දෙනවා නම් ඒ ඖෂධයක් විදියට වියලි ඉඟුරු ලබා දීමේ හැකියාව තියෙනවා. උදාහරණයක් විදියට මම ඒ කාරණේ ඉදිරිපත් කරේ. ඒ නිසා ඒ සඳහා වැඩපිළිවෙලක් ඒ වගේ මේ සඳහා සහතික මිලක් ඒ අයට ලබා දෙන්න පුළුවන් නම් අපිට ඒ අවස්ථාව ඔවුන්ට ලබා දෙන්න පුළුවන්.
ගරු මන්ත්‍රීතුමා, තව විනාඩි දෙකක් තියෙනවා.
ඔව්, ඒකම විශේෂයෙන්ම ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි, ඒ කාරණය පිළිබඳව සඳහන් කරමින් ඒ අවසාන වශයෙන් විශේෂයෙන්ම කර්මාන්තයක් ලෙස රට තුළ වගා කළ හැකි ආර්ථිකමය ඵලදායි දේශීය ඖෂධ මධ්‍යහා මහා පරිමාණය වගා කිරීම කියන කාරණය විශේෂ ප්‍රතිලාභයක් විදිහට මේ සටහන් තුළ අන්තර්ගත වෙලා තියෙනවා. ගරු මන්ත්‍රීතුමනි, එහිදී විශේෂයෙන්ම රටේ ජනතාවගේ අවධානය යොමු වෙලා තියෙන මේ කංසා වගාව පිළිබඳව. ඉතින් එතනදී මේ සමාජයට යම්කිසි හානියක් ඉදිරි කාලයේදී අනාගතයේ වෙයිදෝ කියන සැකයක් මත බොහෝ දෙනෙක් මේ ගැන කතා කරන ලොකු විවේචනයක් තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අමාත්‍යංශය නිවැරදි ක්‍රමෝපායන් පාවිච්චි කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ නියාමනේ ඉතාමත්ම නිවැරදි විය යුතුයි කියන කාරණය විශේෂයෙන් මම මේ වෙලාවේ අවධාරණය කරනවා. ඒකම ගරු මුලාසනාරු මන්ත්‍රීතුමනි, අපේ පළාතේ ආයුර්වේද රෝහල් පිළිබඳවත් යම් කාරණයක් කියන්නට ඕනි. අද වෙනකොට ඌව පළාතේ තියෙන ආයුර්වේද මහරෝහල දියතලාව මේ රෝහලේ ආයුර්වේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාවය වෛද්‍යවරු 8 දෙනෙක් අනුමතයි. නමුත් එකම වෛද්‍යවරයෙක්වත් විශේෂඥ වෛද්‍යවරු දියතලාව මහරෝහලේ නැහැ. ඒ වගේම හෙදකාරී මණ්ඩලයේ 16ක් අවශ්‍යයි. දැනට ඉන්නේ 4 දෙනයි. ඉතින් අනිකුත් මූලික රෝහලක් විදියට දැන් සංවර්ධනය වෙලා තියෙන මැදගම රෝහලෙත් විශාල අඩුපාඩු තියෙනවා. ඒ වගේම වැලියාය සහ බුත්තල අපි ආරම්භ කරපු පළාත් සභාවේ මමත් අමාත්‍යවරයෙක් විදිහට කටයුතු කරද්දී අපි ආරම්භ කරා මේ මධ්‍යම වේශාලා දෙකක් රෝහල් විදියට. නමුත් මේ වෙනකොටත් ඒවා රෝහල් විදියට අනුමත කරලත් නැහැ. අවශ්‍ය කාර්ය මණ්ඩලයේ අනුමත කිරීමක් මේ වෙනතෙක් සිද්ධ වෙලත් නැහැ. ඒ නිසා ඒ පිළිබඳවත් ගරු අමාත්‍යතුමාගේ අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම ගරු අමාත්‍යතුමනි, අපි මේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සේවාව ගැනත් යමක් කියන්නට ඕනි. මේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විශාල සේවයක් කරනවා. ඔවුන් පසුගිය කාලේ කොරෝනා වසංගතයේ කාලේ මට මතකයි ගමින් ගමට ගිහිල්ලා ගෙයින්ගෙට ගිහිල්ලා මේ සුවදරණී ඖෂධයේ බෙදා හැරීම සිද්ධ කළා. ඒ වගේම අද වෙනකොටත් මන්දපෝෂණ වැළැක්වීම සඳහා
මතුමා කාලය අවසානයි
විනාඩියක් දෙන්න ගරු මන්ත්‍රීතුමනි, මන්දපෝෂණ වැළැක්වීම වැඩසටහන විදියටත් අද දවස වෙනකොට ඔවුන් විශාල කාර්යභාරයක් කරනවා. නමුත් ඔවුන්ට හරි නිසි සේවා ස්ථානයක් නැහැ. ඔවුන් වෙනත් මධ්‍යම වේශාලාවකට අනුයුක්ත කරලා ශේෂ්ඨයේ කටයුතු කරන්න කියද්දී ඔවුන් දැඩි අපහසුතාවයන්ට පත් වෙලා තියෙනවා. ඒ පිළිබඳව ශිෂ්‍යයන් අවධානය යොමු කරන්න කියන ඉල්ලීම කරමින් මේ පනත තුළින් අපේ රටේ ජනතාවට වඩාත් ඵලදායී සේවාවක් ඉටුවන ඇතැයි බලාපොරොත්තු වෙමින් මේ සාර්ථකව කරගෙන යන ශක්තිය සියලු දෙනාටම ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට ගරු විජිත හේරත් මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ආයුර්වේද වෛද්‍යයේ විවිධ වර්ගීකරණයන් තියෙනවා. ඒ වගේම ඒ සඳහා වෙච්ච විවිධ වෛද්‍යවරුන් ඉන්නවා. ඉතින් මේ පනත මගින් යම් යම් සීමා පැනවීම් සිද්ධ වෙලා තියෙනවා. එවගේම විශේෂ කාරණාවක් තමයි කවුරුත් අද කතා කරපු මේ ඖෂධ වගාව පිළිබඳ සඳහන් වීම. ඇත්තටම ආයුර්වේද වෛද්‍යවරුන් තුල විශාල කතිකාවක් කාලයක් තිස්සේ තිබුණා. කංසා ආයුරේ කංසා ඖෂධයක් විදිහට පාවිච්චි කරන්න වගා කරන්න ඉඩ දෙන්න කියන එක. ඉතින් ඇත්තටම ගත්තොත් පාරම්පරික ආයුර්වේද ක්‍රමවේදය තුලත් වත්මනේ භාවිතා වෙන ආයුර්වේද ක්‍රමෙත් තුලත් කංසා පැලෑටිය ඖෂධයක් විදිහට යොදා ගන්න. ඒ පිළිබඳ කවුරුත් දන්න. ප්‍රශ්නේ තියෙන්නේ ඒකට ඉඩපස්තාව හදන්නේ කොහොමද කියන එක. ඒ පිළිබඳ සංවාදයේ තමයි පෞගේ කාලේ පුරාවට තිබුණේ. ඉතින් මේක එක පැත්තකින් දැලිපිහියෙන් කිරිකනවා වගේ වැඩක්. නියාමනයක් යටතේ කංසා වගාවට ඉඩ දීම. කංසා වගාවට ඉඩ දෙනවා කිව්වම ඇත්තටම අපි කවුරුත් දන්නවා කංසා වල ප්‍රභේද දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන් THC සහ CBD. එතකොට ටෙට්‍රාහයිඩ්‍රෝ කැනබිනෝල් ඒ වගේම කැනබිඩියෝල් CBD මේ ප්‍රභේද දෙක තියෙනවා. එතකොට ශරීරයට මත්කතිය ඇති වෙන ප්‍රභේදයේ හැර ශරීරයට හානියක් නොවන ඖෂධයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රභේදය කොහොමද ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුලින් රෝගීන්ට ලබා දෙන්නේ. ඉතින් මේක ටිකක් අමාරු වැඩක් සංකීර්ණ වැඩක්. නමුත් ඒ අවශ්‍යතාවය ඉටු කරන්න නියාමනයක් යටතේ සිද්ධ කරන්න පුළුවන් නම් හොඳයි. ඒ නියාමනය කොහොමද සිද්ධ වෙන්නේ? ඒ නියාමන ක්‍රමවේදය මොකක්ද කියන එක පැහැදිලි වෙන්න ඕනිකම තියෙනවා. මොකද අපි දන්නවා මේ ආයුර්වේද පනතට මුවා වෙලා දැනටමත් ව්‍යාපාරිකයෝ මේකට අත ගහලා තියෙනවා. මීට මාස 7-8කට කලින් ඔබතුමත් දන්නවා ආණ්ඩුවේම ඉඩම් අත්පත් කරගෙන සහ පෞද්ගලික ඉඩමුත් අත්පත් කරගෙන මේක බිස්නස් එකක් කරගන්න හදන ජාවාරම් කට්ටියකුත් ඉන්නවා. ඉතින් ඒක ලෑස්ති වෙලා දැන් මේක පටන් ගන්න උත්සාහ කරන අය ඉන්නවා. ඉතින් ඔබතුමාලා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ගැන හිතලා ඖෂධ පැලෑටියක් විදිහට කංසා වගා කරන්න ඉඩ දුන්නට මේක පාවිච්චි කරලා වෙනත් අරමුණු ඉෂ්ට කර ගැනීමේ කට්ටියකුත් ඉන්නවා. ඉතින් මේක කොහොමද නියාමනය කරන්නේ? තේ නියාමනය පැහැදිලිව රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා. ඒක විනිවිද පෙනෙන නියාමනයක් විය යුතුයි. එහෙම නැත්නම් අපි ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට ඉඩපස්තාවල සැලසීම සඳහා මේ හඳුන්වා දෙන ක්‍රමවේදය වැරදි විදිහට පාවිච්චි වෙන්න පුළුවන්. ඒක මම හිතන ආණ්ඩුපක්ෂයේ ඇමතිවරයන් ඇමතිවරු පවා අවධාරණය කරා. ඒක ඔබතුමලටත් ඒ දෙගිඩියාව තියෙනවා. රාජ්‍ය ඇමතිතුමියත් ඉතා පැහැදිලිව කිව්වා මේක අනතුරක් තියෙනවා කියන එක. ඒකෙන් පැහැදිලි වෙනවා නියාමනයේ පිළිබඳ යම් සැක සංකාවක් තියෙනවා. ඒක හරියටම කොහොමද වෙන්නේ කියන එක තහවුරු නැහැ කියලා. ඒ නිසා මෙතන වගකීමක් තියෙනවා කංසා පැලෑටිය ආයුර්වේද වෙද ක්‍රමයේ සඳහා පාවිච්චි කරන්න ඉඩපස්තාව සලස්සද්දී ඒක වෙනත් වුමනාවන් සඳහා පාවිච්චි නොවන ආකාරයට නියාමනයට යටත් කිරීම ඒ හරහා මේක ක්‍රියාත්මක කිරීම. ඒකයි මම කිව්වේ මේක දැලිපිහියෙන් කිරිකනවා වගේ වැඩක්. කංසා වගාව නියාමනයට යටත්ව පටන් ගැනීම දැලිපිහියෙන් කිරිකනවා වගේ වැඩක්. ඒක ගැන වැඩි අවධානය යොමු කරලා සිද්ධ කරොත් හොඳයි කියන එක මම අවධාරණය කරනවා. ඒ වගේම විශේෂයෙන්ම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති කාලයක් තිස්සේ අපි කතා කරනවා මේ ආයුර්වේදයේ විශේෂයෙන්ම ආයුර්වේද උපාධිය ලබාගෙන විශ්වවිද්‍යාලවලින් ඉවත් පිටත් වෙන උපාධිධාරී මේ වෙනකොට අවුරුදු 5-6ක් තිස්සේ පෝලිං ගැහැලා 1000කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා රැකියා නොමැතිව. සීමාවාසික පුහුණුවක් පෞගේ කාලේ උපාධිය ගත්ත ගමන්ම දුන්නා. දැන් සීමාවාසික පුහුණුවත් පරක්කු වෙලා තියෙනවා. සීමාවාසික පුහුණුව පරක්කු වෙලා තියෙනවා. පරක්කු වෙලා සීමාවාසික පුහුණුව ලබා ගත්තත් ඒ ඇයට ඒ උපාධියට සරලන වෛද්‍ය වෘත්තිය ලැබෙන්නේ නැහැ. මීට කලින් කතා කරපු මන්ත්‍රීතුමා කතා කරා දියතලාවේ ආයුර්වේද රෝහලේ 8 දෙනෙක්ගේ හිඟයක් තියෙනවා කියලා විශේෂඥ වෛද්‍යවරුන්ගේ. හැබැයි එහෙම තියෙද්දි එහෙම හිඟයක් තියෙද්දි දියතලා වෛද්‍ය දියතලා ආයුර්වේද විතරක් නෙමෙයි රටේම ආයුර්වේදවල වෛද්‍යවරුන්ගේ හිඟයක් තියෙනවා. ඒත් එහෙම තියෙද්දි 1000ක් විතර එළියේ ඉන්නවා උපාධිය ලබාගෙන සුදුසුකම් තියෙනවා බඳවගන්නේ නැහැ. ඒතර එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේක දිග්ගස්සන් නැතුව අඩුම ගානේ පිළිවෙලකට 1000 එක සැරේ ගන්න බැරි නම් අනුක්‍රමික විදිහට මේ උපාධි ලබා ගත්ත වෛද්‍ය උපාධි ලබා ගත්ත අයට රැකී අවස්ථා ලබා දෙන්න. ඒකෙන් රෝගීන්ට අවශ්‍ය කරන වෛද්‍යවරුන්ගේ ඒ අවශ්‍යතාවත් සම්පූර්ණ වෙනවා. ඒ උපාධි ගත්ත වෛද්‍ය ශිෂ්‍යයන්ටත් සාධාරණ ඉෂ්ට වෙනවා. ඒ වගේම ඔබතුමාට මතු කරන්න කැමති අද අපි ආයුර්වේද පනත ගැන කතා කරන ගමන්ම ආයුර්වේදයක් විදිහට අද ආයුර්වේද කියන එක බරපතල අර්බුදයකට ලක් වෙලා තියෙනවා. ගොඩක් රෝහල්වල බෙහෙත් නැහැ.
ගොඩක් රෝහල්වල උපකරණ නැහැ. බොරල්ලේ ආයුර්වේදයට දැංගියොත් මලාපවන පද්ධතිය උතුරනවා. ඕක තමයි ඇත්ත තත්ති. අර තට්ටු අටක ගොඩනගිල්ලක් තියෙනවා. ඒකේ ඒ තොට ගැනලා නඩත්තු කිරීම ඒ සඳහා අවශ්‍ය කරන කාර්ය මණ්ඩලෙ නැහැ. හෙද කාර්ය මණ්ඩලෙ නැහැ. වෛද්‍යවරුන් හිඟේ තියෙනවා. ඒ නිසා සමස්තයක් විදිහට ගත්තොත් ආයුර්වේද පද්ධතිය ලොකු අනතුරකට අර්බුදයකට ලක් වෙලා තියෙනවා.
මතුවතාව විනාඩි 2ක කාලයක්.
හිතලාවේ රෝහලේ සහ අනිකුත් හැමතැනම. ඒ වගේම දැනට රැකියාවෙන් ආයුර්වේද වෛද්‍යවරුන්ට ලැබිය යුතු දීමනා විශේෂයෙන්ම ඩැට් එක ඩිස්ට්‍රිබියුෂන් ඩිස්ටර්බන්ස් අවේලබිලිටි ඇන් ට්‍රාන්ස්පෝර්ට් කියන එක. මේ ඩැට් එක හම්බ වෙන්නේ නැහැ. අනිත් වෛද්‍යවරුන්ට හම්බ වෙනවා. හැබැයි ආයුර්වේද වෛද්‍යවරුන්ට මේක හම්බ වෙන්නේ නැහැ. ඇලවන්සස් එකම එකයි තමයි හම්බ වෙන්නේ. සාමාන්‍ය බටහිර වෛද්‍යවරුන්ට ලැබෙන ඇලවන්සස් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මෙතන අසාධාරණයක් තියෙනවා. ආයුර්වේදේ නගා සිටවනවා නම් සියලු වෛද්‍යවරුන්ට ඒ ලැබිය යුතු සමාන අයිතිවාසිකම ආයුර්වේද වෛද්‍යවරුන්ටත් ලැබිය යුතුයි. ඒ සඳහා මැදිහත් වෙන්න එක්ස්ට්‍රා ඩියුටි ඇලවන්සස් කියන එක ඇත්තටම ලැබෙන්නේ නැහැ. අනිත් වෛද්‍යවරුන්ට ඒක ලැබෙනවා. එතකොට අසමානව සැලකීමක් තියෙනවා. ඒ නිසා වහම ඒකට පිළියම් යොදන්න. ඒ වගේම ආයුර්වේදයත් එක්කම සම්බන්ධයි අපේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ. මොකද ගොඩක් ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ බෙහෙත් ගන්නේ ආයුර්වේද රෝහල් වලින් තමයි. ඉතින් ඒ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අද බෙහෙත් ගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා රජයේ මූල්‍ය ප්‍රතිපත්ති නිසා. පහුගිය කාලේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඒ තමන්ගේ විශ්‍රාම වැටුප් බැංකුවේ දැම්මම ෆික්ස් ඩිපොසිට් එකට 15%ක පොලියක් ලැබුණා. හැබැයි ඒක සම්පූර්ණ ඉවත් කරා. ඉවත් කරන වෙලාවේ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මම මේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරාම කිව්වා ඒක ඉවත් කරාට ඊට වඩා වැඩි පොලියක් ලැබෙනවා. ඒ නිසා තමයි අපි ඒක ඉවත් කරේ කියලා. අද 8%යි. ඒ කියන්නේ හරියටම 50%කින් ඒක අඩු වෙලා තියෙනවා. ලක්ෂ සංඛ්‍යාත විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ප්‍රමාණයක් ඉන්න අපේ රටේ තමන්ට විශ්‍රාම වැටුප බැංකුවේ දාලා ලැබිච්ච පොලිය ආදායම ජීවත් වෙච්ච අය අද ජීවත් වෙන්න බෑ. බෙහෙත් ටික ගන්න විදිහක් නැතු ඉන්නවා. ආයුර්වේද බෙහෙත් ටික ගන්න විදිහක් නැහැ. බටහිර බෙහෙත් ටික ගන්න විදිහක්
නැහැ.
ඒ අත්‍යවශ්‍ය කරන ටික ගන්න විදිහක් නැතුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විශාල පීඩාවට ලක් වෙලා ඉන්නවා. ඒ ප්‍රශ්නයට වහම විසඳුමක් දෙන්න මේ පොලිය ප්‍රතිශතය වැඩි කරලා අපේ රටේ රාජ්‍ය සේවයේ නියුක්ති වෙච්ච අද විශ්‍රාම ගරන් ඉන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සාධාරණ ඉෂ්ට කරන්න කියන එක ඉල්ලා සිටමින් මම අතර වෙමි.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු ලලිත් මංජු වර්ණ කුමාර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 9ක කාලයක් තියෙනවා.
විසුදුවන්ත වෙනවා මුල් අසනේ ගරු මන්ත්‍රීතුමනි. අද දිනේ මේ රටට සුවිශේෂී පන්දක් පිළිබඳව කතා කරන්න ලැබිච්ච මොහොතක් හැටියට මම දකින්නේ. විශේෂයෙන් මුලින්ම මතක් කරන්න ඕනේ ගරු රාජ්‍ය අමාත්‍යතුමාට අපේ කැබිනට් අමාත්‍යතුමාලා ඒ සියලු ශක්තිය හයිය ලබල් දීලා රාජ්‍ය අමාත්‍යතුමා ඉතාමත්ම ඕනෑකමින් මේ විෂය පිළිබඳව හදාරලා වැඩකටයුතු කරනවා. අපි නොයෙක් අවස්ථාවල සම්බන්ධ වුණා. නොයෙක් තැන්වල එක එක වැඩසටහන් පවත්වමින් මේ ශ්‍රේෂ්ඨය ඉදිරියට ගෙනියන්න. මොකද මාත් එක්ක පළාත් සභාව දීර්ඝ කාලයක් හිටියා වගේම නීතිඥවරයෙක්, ඒ වගේම උපකාරක පන්ති හොඳ ගුරුවරයෙක්, හොඳ මහජන නියෝජිතයෙක් හැටියට ඒ සියලු අත්දැකීම් එක්ක මේ ආයුර්වේදය කියන විෂයයට ලොකු තැනක් දීලා කටයුතු කරනවා. මේකේ ප්‍රතිපලයක් හැටියට තමයි අද 1961 අංක 31 දරන පනත වෙනස් කරලා සංශෝධනය කරලා මේ රටේ වර්තමානයට ගැලපෙන ආකාරයට ගේන්න කටයුතු කරලා තියෙන්නේ. ඉතින් ඒ තුළින් මේ රටේ විශේෂයෙන්ම අපනයන ආර්ථිකය ගොඩයන් දඟලන අපිට හොඳ සුවිශේෂී අවස්ථාවක් හැටියට අපි දකිනවා. මේ සමහරක් අය මේ කන්සා ගැන විතරක් කතා කරනවා. කන්සා විතරක් නෙමෙයි, අපේ රටේ තියෙන දේශීය වෛද්‍ය පාරම්පරික වෛද්‍යවරු පාවිච්චි කරපු මේ ගහකොළ පොතු මුල් නොඑක ආකාරයේ බෙහෙත් වර්ග අපි සතුව තියෙනවා මේ කැලාවල් වල. මොකද ඉස්සර මේ බටහිර ක්‍රමය එන්න ඉස්සල හොඳම වෛද්‍ය ක්‍රමය අපේ පාරම්පරික වෛද්‍ය ක්‍රමය, අපේ රජවරු හිටියා වෛද්‍යවරු, ඒ ඉතිහාසයත් එක්ක අතර අපි ගත්තාම සමහරක් පහුගිය කාලවල අලුත් දරුවන්ට මතක නැහැ. නමුත් අපේ ගෙවල් වල පස්පංගුව වරදින්නේ නැහැ, කීම් රාජකාරලක් ගුලියක් වරදින්නේ නැහැ. පොඩි බඩේ අමාරුවක් හැදුනොත් නැත්නම් එම්බිසාවක් හැදුනොත් අපි ඒ ආකාරය තමයි කටයුතු කරේ. ඉතින් අද ඊට වඩා හාස්පසින්ම වෙනස් වෙලා තියෙනවා. ඇත්තටම මේ දේශීය අපේ පරම්පර අපේ වෛද්‍ය ක්‍රමය අපි ඉතිහාසයේ ඉතාමත්ම සාර්ථකව කරපු ක්‍රමය එක එක ආකාරයට ඒක අපෙන් ඈත් කරන්න අපෙන් වෙනස් කරන්න කටයුතු සූක්ෂම යොදනවා. අපි දකිනවා දැන් මේක ගොඩක් අය පටලවගෙන ඉන්න මේක ආයුර්වේද ක්‍රමය කියන එකක් පාරම්පරික වෛද්‍ය ක්‍රමය කියන්නේ තව එකක්. පාරපරිකම කියන්නේ අපිටම අදාළ දෙයක්. ආයුර්වේද කියන්නේ ඉන්දියාවෙන් ආපු ක්‍රමවේදයක් වගේම. ඉතින් මේ දෙක පටලවා ගන්නව විතරක් නෙමෙයි. බටහිර ක්‍රමය තුල ආයුර්වේදයට ලුස්සන දෙන්නේ නැහැ. ඒ අය මඩපත් වන නිකන් කකුලෙන් පාගෙන ඉන්නා වගේ වැඩක් කරන්නේ. ඊළඟට ආයුර්වේද සභාව තුල පාරම්පරිකයට ඉදිරියට එන්නම් වෙන්නේ නැහැ. ඒකේ තියෙනම යටපත් වෙන විදිහ ආකාරය කටයුතු සිද්ධ වෙනවා. මොකද අපි පෞද්ගලිකව දන්නවා. සමහරක් අය මේ ලියාපදිංචිෙන් ආවම තාත්තගෙන් මීමුත්තගෙන් ආපු පිළිවෙල ඒකට නොඑක ආකාරයේ බාධක නොඑක ආකාරයේ නොකරන ආකාරයක තමයි ගොඩක් වෙලාවට කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසා එහෙම තුලින් අන්තිමට වෙන්නේ අපේකම අපේ පාරම්පරිකකම නැති වෙන යන එක විතරයි. හැබැයි ඔය කොයි බටහිර කොයි මෙහෙතරත් වඩා අපේ ලංකාවේ තියෙන අපේ ක්‍රමය ඉතාමත්ම සාර්ථක ක්‍රමයක් බවට අද ඊයේම ඉතිහාසෙ ඉඳලා අපිට අපි දන්නවා. නමුත් සූක්ෂමව අද මේ වෙනකොට ඒක අපෙන් ඇත්තටම ගිලිහිලා යනවා. ඉතින් යන අවස්ථාවේ අඩුම තරමේ අපි අපෙන් ගිලිහෙනකොට වෙන පිටරටවල් ඒ ප්‍රතිලාභය ගන්න හදනකොට ඒ ගන්න ප්‍රතිලාභය තුළ අපේ රටේ වැවෙන අපේ රටේ තියෙන ඒ භෝග ඒ අපේ රටේ තියෙන ඒ වෛද්‍ය ඒ අවශ්‍ය බෙහෙත් වර්ගවත් අපිට මේ පිටරටට යවලා විදේශ විනිමය ගෙනල්ලා ඩොලර් ගේන්න පුළුවන් ක්‍රමවේදයකට මේ පනතෙන් අපිට වක්‍ර වාරි හදාගන්න පුළුවන් නම් අපි සතුටු වෙනවා. මම හිතන්නේ මේක තුළ අපිට ලොකු ශක්තියක් වෙයි, ලොකු හයියක් වෙයි. ඒ කාරණාව ඉතාමත් එහාට ගෙනියන්න. මොකද අපිට මතකයි මේ ගොඩක් අය කංශ ගැන කතා කරන ඇත්තටම ඉතිහාසයේ අපේ තියෙන ශක්තිය, අපේ තියෙන ඒ අපේම දේවල් ගැන එදා විදේශිකයන් අපි ඉදිරියට යයි රටක් හැටියට මේ සිංහලයා හැටියට ගොඩ ඉස්සරහට එයි කියන ලාංකික හැටියට ඉස්සරහට එයි කියන දේ තුළ අපිව නිකන් නොතේරීම අපිව පහත් කළා නොතේරුව අපිව පල්ලෙහාට දාලා තියෙන විශේෂයෙන්ම අපේ කෘෂිකර්මය තුළ මීගහ කියන එක අපිට අනවශ්‍ය දෙයක් බවට පෙන්නලා අනවශ්‍ය ආකාරය දෙයක් බවට පෙන්නලා ඒ තුළින් අපි ලැබෙන පෝෂණය ඒ තුළින් ලැබෙන ඒ කෘෂිකර්මයට ලැබෙන ඒ පෝෂණය නැතින තැනට කටයුතු කරලා තියෙනවා. දාද අපි නොයෙක් තැන්වල මීගා සිටවගෙන යනවා. ඒ විතර නෙමෙයි මේ කංශා කියන දේ තුළ මේ හැමෝම හිතනවා මේක බොන එක විතරක් කියලා. නෑ, මේක තුළ නොයෙක් ක්‍රමවේද නොයෙක් පැති කීපයක් තුළ අපේ මේ සමාජයේ ගොඩනගන්න පුළුවන් මේ සමාජයට මුදල් උපයා ගන්න පුළුවන් නොයෙක් ආකාරය තියෙනවා. ඔය අපි දකිනවා මේ නැව් බඳින කඹ වුණත් පොඩි හයියද තියෙනවා. ඒවා වුණත් හදලා තියෙන සමහර මේ ගහේ පොතුවලින් මේ ගහේ ගහ මුල් කරගෙන කියලා. ඒ නිසා ඒ වගේ ආකාරයේ නොයේ අපේ කැලෑවකට ගියාම තියෙන ගස් 100ක් ගත්තොත් 99ක් බොනා හෝ බෙහෙතකට කොලයක් හරි පොත්තක් හරි මුලක් හරි උවමනා වෙන ආකාරයේ ගස් කොළන් අත්තම අපිට තියෙන. ඉතින් ඒවා අපේ ප්‍රයෝජන ගන්න විශේෂයෙන්ම අපනයන ආර්ථිකය ගොඩනගන්න ඒ ඒ ඒ ආකාරයට කටයුතු කරන වගේම විශේෂයෙන් අපි අපිට අගයක් නැති වුණාට අපේ දේශීය වෙදකම තුළ අර වෙරළ පළාතේ ගිහිල්ලා බැලුවාම පිටින් එන විදේශිකයන් විශාල ප්‍රමාණයක් අපේ ආයුර්වේද ක්‍රමයට අපේ හෙළකමට අපේ පාරම්පරික වෙදකමට ගොඩක් අබ්බැහි වෙලා නොඑක ආකාරයේ බෙහෙත් ගන්නා නොඑක ආකාර ලෙඩවලට ඔවුන් අපිට වඩා උනන්දුව දක්වමින් කටයුතු කරනවා. ඉතින් විදේශිකයන් හැටියටත් අපිට ඒ පැත්තෙන් ලොකු මුදලක් උපයා ගන්න පුළුවන් අවස්ථාවක් හැටියට මම දකිනවා මේ කාරණාව තුළ. ඉතින් කෙසේ වෙතත් අපේ කම හැමදාම අපේ විශේෂයෙන්ම අපේ සංස්කෘතියට ගැව්වහම අපේ කම ඉවර වෙනවා. ඒකත් දැන් සූක්ෂම කරගෙන යනවා වගේම එලකම වෙදකමට
විනාඩි දෙකක් තියෙනවා.
එලකම වෙදකමටත් ඒ කාරණේ ඒ ආකාරයෙන්ම සිද්ධ වෙන මොහොතක අපි කවුරුත් එකතු වෙලා ඇත්තම අපේ දේ රැකගත යුතුයි. එදා අපේ කවුද වෙන බටහිර වෛද්‍යවරු කිසිම දෙයක් නොතියන කාලේ ඒ හැම තිබිච්ච ලෙඩ රෝග හැම එකටම අද අපි ඒ ආකාරයේ මුණ දෙන්න පුළුවන් තත්ත්වයේ තිබුණා. අද ලෙඩේත් එවනවා බෙහෙතුත් එවන තරමට එදා එහෙම නෙමෙයි. ලෙඩේ නොවන ආකාරයේ ආහාර ගත්තේ ලෙඩක් නොවන ආකාරයේ තමයි කටයුතු කරේ. අද ඒකට වසවිස වෙන වසවිස වලට බෙහෙත් වෙන එවලා අපි විසින්ම අපේ ජීවිත කාලය අඩු කරගන්න වැඩපිළිවෙල තියෙන. ඒ තුළ අද අපිට ඇත්තන වෙලා තියෙන දිනදා තිබිච්ච මේ හෙළ වෙදකම වගේම අපේ දිනදා තිබිච්ච අපේ ව්‍යායාම ටික අද අපිට කෘතිමව ගන්න සිද්ධ වෙලා තියෙන්නේ. හැබදයක්ම තාක්ෂණ එහෙම නැත්නම් දියුණුයි කියන මොහොත තුළ අපි අපේ ගමන පස්සට ගිහිලා ගියපු ඉතිහාසයක් තමයි හැමදාම අපිට උදා වෙලා තියෙන්නේ. අපි අද එදා තිබිච්ච දිනදා දෛනික ජීවිතය තුළ අපි නිදර ගිහිලා වතුර පණිවිඩයක් අරන් නැවනම් ඔළුවට උඩින් අතට ඉස්සුවනම් ඒකත් අපිට එක්සයිස් එකක් බවට ඇත්තටපත් වෙනවා. නමුත් අද ඒවා අපිට කෘතිමව මම මුලින් කිව්ව කෘතිමව තමයි කරන්න වෙලා තියෙන නිසා අපේ දියුණුවත් එක්ක යනකොට අපේකම අපේ ඒ අවශ්‍යතාවල් එක්ක අපි ලොකෝට වෙනස් වෙලා අන්තිමට ලෙඩ්ඩු වගේ ලෙඩ්ඩු බවට පත් වෙන වකවානුවක් තමයි තියෙන්නේ. ඒ නිසා එම කාලය තුළ මේ අපේ කියන අපේ අපේ වෙදකම අපේ හෙදකම ආයුර්වේද වෙදකමත් එක්ක අපේ පාරම්පරික වෙදකම රැකගන්න අපේ අමාත්‍යතුමා ලොකු උත්සාහයක් දරනවා. ඒකට ඇත්තටම අපි මම අර මුලින් කිව්වා වගේ ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද එතුමා ඒ දක්ෂයෙක් හැටියට එතුමා ඒ කාර්යය ඉතාමම පැහැදිලි කරනවා විතරයි පායෝග්‍ය පෙන්වලා තියෙනවා. විශේෂයෙන්ම ගොඩක් අය කෝ අර ප්‍රජා සෞඛ්‍ය සේවය සඳහා ඉන්න අපේ වෛද්‍යතුමා
කාලය අවසන්යි.
වෛද්‍යවරු ඉතාමත්ම අපහසුකම් වල වැඩ කරන අපි පාදසික කාර්යාල වල අපි දකිනවා ඒ ඇයටත් ඇත්තට මීට වඩා සේවාවක් විය යුතු ඒ ඇයට ඒ අවස්ථාව ලබා ගත යුතුයි කියන එක මතක් කරමින් කියන්න වෙනවා.
බොහොම ස්තුති ගරුතුමා. ඊළඟට ගරු චන්දිම වීරකොඩි මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 11ක් තියෙනවා.
ගරු මුල්ලාසරාවුඩ මන්ත්‍රීතුමනි, රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව විශේෂයෙන්ම දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් ගනු ලබන කටයුතු පිළිබඳ නීති සම්පාදනය කරන මේ මොහොතේ අපි ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා එතුමා ගන්න උත්සාහය පිළිබඳව. ඒ වගේම මම එතුමාට යෝජනා කරනවා දැන් කඩිමුඩියේ නීති සම්පාදනය කිරීම තුළින් විවිධ නීතිවල ක්‍රියාත්මක කිරීම පිළිබඳ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. අද මේ රටේ මේ මොහොතේ රාජ්‍ය නායකයා විසින් කියන්නේ දැන් නීති 100ක් ගේනවා, දැන් 100න් 40 ගාණක් ගෙනල්ලා තව 62ක් ගේන්න තියෙනවා. මාස 4යි සියල්ලටම තියෙන්නේ. ඒ මාස 4 ඇතුළත නීති අච්චුග ගහ එළියට දාන්න ඕන. ඒ ආකාරයට සම්මත වෙච්ච නීති නිසා, මේ රටේ සම්මත කරන්න හදපු නීති නිසා මේ රටේ විශාල ව්‍යාකූලතාවයක් අද ඇති වෙලා තියෙනවා. ඔබතුමාම දැක්කා අපි විරුද්ධ වෙද්දී සම්මත කරගත්ත නීති දැන් සංශෝධනය කරන්න නැවත කැබිනට් මණ්ඩලයම තීන්දුව කළා තියෙනවා. සංශෝධනය නීතිය ඉදිරිපත් කළා මාසයක් නැහැ. ඒ වගේම තමයි දැන් අද අකුල ගත්තා ලිංගික කටයුතු වලට කැමැත්ත සම්බන්ධව දණ්ඩ නීති සංග්‍රහයේ පැවතිච්ච දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා ගෙන ආපු නීතියක්. මේ නීති ගේනවා, සමහර ඒවා සම්මත කරගන්නවා ක්‍රියාත්මක කරන්න බැරුව, සමහර ඒවා අකුල ගන්නවා. ගරු ඇමතුමා මෙතන නෑ, මම එතුමාට කියන්න හැදුවම එතුමා කිව්වා මේ මම මේක වටහාගෙන වැරද්දක් තියෙනවා ඒ දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධනය කිරීම ගැන. ඇමතිතුමාට ඕන විදියටවත් නීතිඥයන්ට ඕන විදියටවත් දෙමෙයි සයිල් ප්‍රොටෙක්ෂන් ඔතොරිටි එක, එහෙම නැත්නම් ළමා ලක්ෂණ අධිකාරිය ඒ සභාපතිවරුන් එක්ක සාකච්ඡා කළා, ළමා විශේෂඥයන් එක්ක සාකච්ඡා කළා තමයි මේ තීරණ වලට එළඹුණේ කියලා. මේක මගේ පෞද්ගලික මතය නෙමෙයි, පාර්ලිමේන්තුවේ තියෙනවා ළමයින් පිළිබඳ කෝකස් එකක්, සංසදයක්. ඒ ළමා සංසදය කැඳවලා එයට ළමා රක්ෂණ අධිකාරියේ නිලධාරීන් කැඳවලා යුනිසෙෆ් එක ඇතුළු මේ ළමයින් පිළිබඳ කටයුතු කරන ආයතන කැඳවලා ඒ අයගෙන් අපි කරුණු පැහැදිලි කිරීමක් ඇහුවම ඒ අයගේ මතය වුණේ කිසිදු විදියකට රජය මේ පනත ගෙනල්ලා තිනවා 20යි 20ත් ගෙනත් තිනවා, ගෙනල්ලා අකුල ගෙන තිනවා, ඊට පස්සේ නැවතත් ගේන්න හැදුවා, නැවත අද අකුල ගත්තා. ඒ මොහොතේ ඒ සියලු විශේෂඥයන් කිව්වා විශේෂඥ මතය පිළිබඳව සැලකිලිමත් කිරීමක් වීමක් වෙලා නැහැ කියලා. මේ රට දරුවන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු වෙච්ච හේතුවක් මත 1995 දී 1907 තිබිච්ච පනතට අනුව අවුරුදු 12ක දරුවෙක්ට උනත් විවාහ ප්‍රාප්ත වෙන්න පුළුවන්කම ලැබුණා. නමුත් ඒ තත්ත්වය වෙනස් කරලා ඒ වගේම කැන්ඩියන් මැරේජස් ඕඩිනන්ස් එකත් වෙනස් කරලා 1995 ඉඳන් යම් වෙනසක් ඇති කරා වයස ඉහළ දැමීමේ. ලෝකේ අපි ඉන්දියාවට ගියත් ඉන්දියාවේ පහුගිය කාලයකට කලින් තිබුණේ අවුරුදු 10 දරුවෙකුටත් පුළුවන් විවාහ වෙන්න. නමුත් අද ලිංගික කටයුතු සඳහා කැමැත්ත දෙන්න බෑ ඉන්දියාවේ අවුරුදු 18 වෙනකන්. එංගලන්තයේ අවුරුදු 16 වෙනකන්, ඇමරිකා එක්සත් ජනපදයේ අවුරුදු 16 වෙනකන්, ලංකාවේ අවුරුදු 16කට අඩු දරුවෙක් ස්ව කැමැත්තෙන් ලිංගික කටයුත්තක යෙදුණත් ඒ කටයුත්තට සම්බන්ධ වෙන කෙනාට දඬුවම් ලැබෙනවා. ඒක තමයි මේ රටේ නීතිය. අපි දන්නවා සුප්‍රීම් මුසාවියේ 2008 වර්ෂයේ මං හිතන්නේ සුපී රත්නායක සුප්‍රීම් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමා විසින් නියෝගයක් ලබා දීලා තියෙනවා, නඩු තීන්දුවක් ලබා දීලා තියෙනවා. ඒ කාල සීමාව පිළිබඳ තීන්දු ගැනීමේ අභිමතානුසාරි බලය ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණයට තියෙනවා කියලා. ඉන් අනතුරුවත් නඩු තීන්දු කීපයක් එහා සමගාමීව ඒ පදනම මත තීරණය වෙච්ච බව අපි දන්නවා. නමුත් මේ සියල්ලට වැදගත් වෙන්නේ අපේ රටේ සම්පත, අපේ රටේ දරුවන්. දරුවන්ට අපිටත් දරුවන් ඉන්න දෙමව්පියන් හැටියට අවුරුදු 14ක කුඩා දරුවෙකුට ලිංගිකත්වය පිළිබඳව, ලිංගිකව එකතු වීම පිළිබඳව තේරුමක් තියෙනවද කියන කාරණය පිළිබඳව එවන් තත්ත්වයක් උදාකර දීමට රටේ නීති හදලා ඒ හදන නීතිය තුලින් මේ රටේ අහිංසක දරුවන් මානසික විකෘති වලට පත් වුණොතින් ඒ දරුවන්ට ලිංගිකත්වය පිළිබඳව තියෙන අදහස දැන් අපි නීති ගෙනල්ලා අවුරුදු 16 කරාට පස්සේ අවුරුදු 18 කරාට පස්සේ තරුණ දරුවන් විවාහ වීම විශාල ලෙස අඩු වෙලා තියෙනවා අධ්‍යයන කටයුතු වල අනුව. මම මේ රජයෙන් ඉල්ලනවා මේ වගේ දේවල් කරන්න කලින් නිසි අධ්‍යයනයක් කරන්න. මේ සම්බන්ධ දත්ත තියෙනවද, මේ සම්බන්ධ දැනුවත් වීම කරලා තියෙනවද? අපි ළමා සංසදය, ළමා කටයුතු පිළිබඳ සංසදයේ පාර්ලිමේන්තුවේ නිලධාරීන්ගෙන් ඇහුවම එයා කිව්වා දත්ත එකතු කරලා නැහැ, දත්ත පිළිබඳ යෝජනාවල් ගෙනල්ලා නැහැ. ඉතින් හිතන විදිහට මේ විදිහට කටයුතු කරන්න එපා. නැත්තම් අර ජනාධිපතිතුමා කිව්වා රයිගම් ටෙලි සම්මාන උළෙලට ගිහිල්ලා සම්මානයක් දෙන්න ඕන කියලා පාර්ලිමේන්තුව සම්බන්ධවත්. මට විශ්වාසයි එතුමා එහෙම කිව්වේ එතුමාටත් අනිවාර්යයෙන්ම සම්මානයක් ලැබෙනවා. ඒ සම්මානේ දුන්නා නම් මොකද කෙටිම කාලයක් තුල වැඩිම බොරු කියපු පාර්ලිමේන්තුව නියෝජනය කරන එහෙම නැත්නම් රාජ්‍ය නායකයා හැටියට එතුමාට සම්මානය ලැබෙන්නේ රයිගම් ටෙලි සම්මානවල නෙමෙයි, මං හිතන්නේ ග්‍රැනි අවාර්ඩ්ස් වලට ගියත් එතුමාට සම්මානය ලැබෙයි. මොකද කියන බොරු. දැන් පාස්කු ප්‍රහාරය සම්බන්ධව ජනාධිපතිතුමා, ජනාධිපති ඇවිල්ලා වෙලාවිල්ලා මොකද්ද කිව්වේ? ආපු ගමන් කිව්වා මේ අන්තර්ජාතික පරීක්ෂණයක් තියෙනවා කිව්වා. අන්තර්ජාතික පොලිසිය ගෙනල්ලා, මොකද්ද ඒ පොලිසිය? ඉන්ටර්පෝල් ගේනවා කිව්වා, ස්කොට්ලන්ඩ් යාඩ් ගේනවා කිව්වා. එහෙම කියලාම කිව්වා. මොන යාඩ්වත් නැහැ. කාලෙන් කාලෙට ඡන්දෙලම් වෙනකොට, කාලෙන් කාලෙට ජනතාවගේ අවධානය විවිධ පැතිවලට යොමු කරන්න හදනකොට, කාලෙන් කාලෙකට තමන්ගේ දැන් සුළු ජාතීන්ට කිව්වා ගෙන්නලා සුළු ජාති ප්‍රශ්න සියල්ල විසඳනවා කිව්වා, විසඳුමක් දෙනවා කිව්වා. කිව්වේ නැද්ද මූලාසනන් මන්ත්‍රීතුමනි? නමුත් පස්සේ කියනවා දැන් ඊට පස්සේ විසඳුම දෙන්නේ තන්ද ඉවර වෙලලු, තන්දෙන් පස්සේලු විසඳුම දෙන්නේ. ඉතින් මේ වගේ දවසෙන් දවස බොරු කිය කිය, දවසෙන් දවස ජනතාව රවට්ට රවට්ට මේ ඉදිරියට යන වැඩපිළිවෙල මං හිතන්නේ අපේ රට ඉස්සරහට නෙමෙයි ගෙනියන්නේ, දවසෙන් දවස අපේ රට ප්‍රපාතයට ගෙනියන්නේ. අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ යෝජනාවක් එක්ක අපේ කරාපිටියේ දා හෙල්මුට් කෝල් මැතිතුමා මගේ ආසනයේ ඉඳෙද්දි එතුමා විපතටපත් වෙච්ච වෙලාවේ මට මැදිහත් වෙන්න පුළුවන් වුණා එතුමාව එයාර්ෆෝස් හෙලිකොප්ටරයකින් ඉවැකියුවේට් කරන්න. ඒ මොහොතේ එතුමා පොරොන්දුවක් ලබා දුන්නා. පොරොන්දුව ලබා දීලා ඒ මුදල් ලබා දෙනවා කියලා අපිට තැනක් තිබුණේ නැහැ. මම ස්තුතිවන්ත වෙනවා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිතුමියට, එතුමිය, ඒ වගේම අපේ ඇෂ්ලි ඩිවෝස් වාස්තු විශේෂඥතුමාට, එතුමාගේ වාස්තු විශේෂඥ දැනුමට අනුව මගේ මැදිහත් වීමෙන් තැන තෝරගෙන චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමිය ඒ තැන අද පාර්ලිමේන්තුවේ තින්න අපේ ශාන් විජේදාල් සිල්වා මැතිතුමත්, හේමල් ගුණසේකර හිටපු ඇමතිතුමත් ගෙන්නලා ඒ තැන ලබා දුන්නා. එතන ලබාගෙන වැඩ කටයුතු කරනකොට මේ ලැබිච්ච මුදල් පිල්ලි ගැහුවා. පිල්ලි ගැහුවට පස්සේ මට තාම මතකයි 2009 මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කරනකොට ජර්මන් පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමක් ආවා මේ රටේ ත්‍රස්තවාදයේ නැති කිරීම
වෙනුවෙන්
අවස්ථා ආකාරය පිළිබඳ වැරදි හොයන්න. ඒ වැරදි හැවිල්ල අපිට කියනකොට මට මම එයාට කිව්වා අපේ රටේ වැරදි කියන වගේම හෙල්මුට් කෝල් මැතිතුමා විසින් ජර්මන් ආධාර හැටියට ලබා දීපු මේ මුදල් ටිකට පිල්ලි ගහලා තිනවා එදා ජර්මන් තානාපතිත් අපේ ලංකාවේ කණ්ඩායමකුත් එකතු වෙලා කියලා. එයා එදා පිළිගත්තා මාසයක් එකහමාරක් ඇතුළත මේ කටයුතු අවසන් කරලා හොයලා බලන්න නැවත එන්න නැවත ලංකාවට ඇවිල්ලා එදා තීන්දුව කරා සොෆ්ට් ලෝන් එකක් දෙන්න. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා එදා සෞඛ්‍ය ඇමතිවරයා හැටියට ඒ කටයුතු වෙනුවෙන් මැදිහත් වෙලා මම මේ කමිටුවේ සභාපතිවරයාට දිගින් දිගටම කටයුතු කළා. ඒ මුදල ගෙන්නලා වැඩහත් පටන් ගන්න හදනකොට මට තාම මතකයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රජයෙන් අයින් වෙලා තිස්ස අත්තනායක මැතිතුමා තාවකාලිකව රජයේ සෞඛ්‍ය ඇමතිවරයා බවට පත් වුණා. එතකොට එදා හිටපු බැසිල් රාජපක්ෂ කිව්වා තිස්ස අත්තනායක මැතිතුමාට මේ ප්‍රොජෙක්ට් එක ව්‍යාපෘතිය නවත්තන්න මේ මුදල් ටික මෛත්‍රීපාල සිරිසේනගේ වැඩක් හැටියට දකිවි ඒ නිසා කැබිනට් පත්‍රිකාවක් ගෙනාව මේක නවත්තන්න. මම තිස්ස අත්තනායක මැතිතුමාට කතා කරලා ඉල්ලීමක් කරා මේ කවදාවත් කරන්න එපා මේක රටට අවශ්‍ය වෙච්ච දෙයක්. කෙසේ හෝ ඡන්දේ තිබුණා ඡන්දෙන් පස්සේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රටේ ජනාධිපතිවරයා හැටියට පත් වුණාට පස්සේ ඒ වැඩ ආරම්භ කළා. මුදල් නැවත ගෙන්නගෙන කටයුතු අවසන් වුණා. එහෙම කළා දැන් කඩිමුඩියේ ඡන්දෙヒඳ අපේ රාජ්‍ය ඇමතිතුමා දන්නවා අර අපි විවෘත කරපු එකට සතුටුයි අපිට මේක අවශ්‍ය දෙයක් අපේ ප්‍රදේශයට නෙමෙයි රටටම. දැන් ඔබගෙන් ඉල්ලා හිටිනවා මම අර විශාල මුදලක් දීලා ජෙනරේටර් එකක් ආගෙන්ද කුලියට ගෙනල්ලා එතන වැඩ කරන්නේ. කරුණා කළා ජෙනරේටර් එකක් ගෙනල්ලා හයි කරගන්න. මොකද බැරි වෙලා හරි මේ හයි කරලා තියෙන මොබයිල් ජෙනරේටර් එක නැවතුනොත් එහෙම අපේ කුඩා දරුවන්ට අනතුරක් වෙන්න පුළුවන්. ඒ නිසා කඩිමුඩියේ මේක විවෘත කරගත්ත එක
හොඳයි. අවසන් කරන්න මන්තුමා කාලය අවසන්.
අවසාන කාලෙට අවිල්ල තියෙන්නේ මේ ආණ්ඩුව අවසාන කාලෙට ආවයි කියලා රටේ ජනතාව පිළිබඳව අවධානය යොමු කරන්න නැතුව තමන්ගේ හිතන හිතන විදියට තමන්ට හිතන හිතන විදියට මේ පනත් කෙටුම්පත් සම්පාදනය කරගෙන අපි පනත් මෙච්චර කරා අපි මෙච්චර අරක කරා මේක කරා කියලා සෑහීමකට පත් වෙලා ජනතාව රවට්ටන්න උත්සාහ ගන්න එපා කියන ඉල්ලීම කරමින් යම් අපේ ඇමතිතුමා සිසිර ජයකුඩි ඇමතිතුමා මම දන්නවා එතුමා බොහොම ගෞරවණීය බොහොම උනන්දුවෙන් තමන්ගේ කටයුතු කරන කෙනෙක්. එතුමා කරන ඒ කටයුතු පිළිබඳව අපේ ස්තුතිය එතුමාට ගෞරවය ප්‍රකාශ කරමින් ඔබතුමාගේ කටයුතු කරන කොටත් එක එක්කෙනාට ඕන වෙච්ච පළියට කඩිමුඩියේ කරන්න එහෙම කරන්න එපා. එහෙම කරොතින් ප්‍රශ්න අනාගතයට රටට ඇති වෙයි කියන එකත් ප්‍රකාශ කරමින් ඒ ගැන කතා කරන්න මට වෙලා නැති නිසා මේ කංශා සම්බන්ධව කතා කිරීමට අවස්ථාවක් නොමැතිව ඒ විය හැකි
ව්‍යාකූලතාව
පිළිබඳව පසුදිනක් කතා කරන්න අදහස් කරන බව ප්‍රකාශ කරමින් මම නියමයි.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු හෙක්ටර් අපුහාමි මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 11ක් තියෙනවා.
ඔබතුමා ස්තුතිවන්ත වෙන අවස්ථාව ලබා දීම සම්බන්ධ විශේෂයෙන්ම ආයුර්වේද පනතක් යටතේ සාකච්ඡා කරන මොහොතේ මම ප්‍රථමයෙන්ම අවස්ථාවක් අරගන්නවා විශේෂ කාරණාවක් සම්බන්ධව ශ්‍රී ලංකාවේ තියෙන ඉතාලි තානාපති කාර්යාලයේ ගෞරවනීය තානාධිපති දමියානෝ ප්‍රැන්කොවික් මහතාටත් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් විශේෂ ස්තුතියක් කරන්න අපි දැන් සති කීපයකට පෙර මුදි සාකච්ඡාවක් කරා එතුමන්ලත් එක්ක. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ඉඳලා ඉතාලියට යන ශ්‍රී ලාංකික ජනතාවට ඉතාලි තානාපති කාර්යාලය තුලින් ලබාගත යුතු සේවාල් සම්බන්ධව සාකච්ඡා කරා. හැබැයි ඒ සාකච්ඡාවෙන් පස්සෙම ඉතාමත්ම විධිමත් විදිහට අඩුපාඩු සකස් කරමින් ඉතා ඉක්මනින් දින 4ක් 5ක් සමහරවිට 10කට පෙර වීසා බලපත්‍රය ලබා දෙන වැඩසටහන් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ සම්බන්ධව විශේෂයෙන් මෙතුමාට ස්තුතිවන්ත වෙමින් තමයි අද කතාව පටන් ගන්න යන්නේ. මම හිතනවා මේ අපේ හිටපු ගරු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙස්සානේ හිටියා. එතුමා මේ සභාවේ හිටියා නම් ඉතාමත් වැදගත් හිතනවා මේ කතාව කරද්දී. මොකද ආයුර්වේද පනත ගැන කතා කරද්දී ඒ පනත කතා කරන්න ඕන ඒකේ විශේෂ දේවල් ටිකක් තියෙනවා කතා කරන්න. හැබැයි ඊටත් වඩා සල් වැදගත් කතාවක් තියෙනවා අද කතා කරන්න. අපි සියලු දෙනාටම බේරගන්න තියෙන කාරණාවක් තියෙනවා. ඒක තමයි පාක්ෂු දින ප්‍රහාරය. පාක්ෂු දින පහු වෙලා දවස් කීපයයි වසර පහක් ගිහිල්ලා මෙරටේ අහිංසක මිනිසු මහා දේවස්ථානයට ගිහිල්ලා දේවස්ථාන ඇතුලේ මිය ගිය කාරණාව බෝම්බ ගහලා මරපු කාරණා. හැබැයි මෙතනදී අපි දන්නවා විශේෂයෙන්ම අපි ජාතින් අතර ප්‍රශ්න ඇති කරා. මුස්ලිම් ජනතාවත් එක්ක අපි විශාල වශයෙන් ප්‍රශ්න ඇති කරුවා රටේ හැමතැනකම. හැබැයි ඒ ඇති කරන අද වෙනකොට වර්තමාන වෙනකොට මේ ගැන අපි දිනින් දිගින් දිගටම මේකට සාධාරණයක් ඉල්ලලා කොතරම් සටන් කරත් මේ සාධාරණේ ඉෂ්ට වුණේ නැහැ කියන එක විශේෂයෙන් මුලින්ම මතක් කරන්න. හැබැයි සාධාරණ ඉෂ්ට වෙලා නැති මොහොතක හිටපු ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එතුමාට අපිට ගෞරවයක් තිබුණා. එදා එතුමාව අපි ජනාධිපතිර හැටියට මේ රටේ පත් කරා. ඒ විතරක් නෙමෙයි එතුමාගේ ක්‍රියා කටපාඩිය සම්බන්ධව අපිට ගෞරවයක් තිබුණා එදා. අද නම් අපිට ගෞරවයක් නෙමෙයි එතුමා ගැන තියෙන්නේ. එතුමා ගැන තියෙන වෛරයක් පැහැදිලිම. වෛරයක් ඇති වෙන ප්‍රධානම හේතුව තමයි එතුමා මේ වෙලාවේදී පාසුකු පහරේ මහා මොළකාරයෝ අපි හොයන වෙලාවෙදී එතුමා ප්‍රකාශයක් කරලා ඇවිල්ලා මාධ්‍යයට එතුමා දන්නවා කවුද මේක කරේ කියන්නේ. ඒ එතුමා රටකට ඇඟිල්ල දික් කරා කියලා හිතන්නේ. අපි හිතනවා එතුමා ඉන්දියාවට ඇඟිල්ල දික් කරා කියලා. එහෙමනම් අද අපි එතුමාගෙන් ඉල්ලනවා ඔබතුමා එදා හිටපු ආරක්ෂක ඇමති එදා හිටපු මේ රටේ ජනාධිපතිවරයා අද මේ උත්තරීතර පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියන්න ඒ ප්‍රකාශ කරන්න සමස්ත ජනතාවටම ආගන්න මේ උත්තරීතර පාර්ලිමේන්තුව ඉඳගෙන කවුද මේක කරේ කවුද මහමලකරු කවුද ඉන්දියාවත් එක්ක එහෙමනම් ඉන්දියාව කරා නම් ඉන්දියාවත් එක්ක සම්බන්ධ වෙච්ච ශ්‍රී ලංකාවේ කණ්ඩායම කවුද කියන එක කියන්නේ මේක අපිට දැනගන්න අවශ්‍යයි ඔබතුමා ජනාධිපතිවරයා හැටියට ඉඳගෙන පාර්ලිමේන්තුවට නැවත වතාවක් මන්ත්‍රීවරයෙක් හැටියට ආපියෝ ගැන අපි කනගාටු වෙනවා. මොකද හේතුව අපි මන්ත්‍රීවරු හැටියට මේ පාර්ලිමේන්තුවේ ඉන්නකොට ජනාධිපතිවරයා හැටියට ඉහළ ඉඳලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉඳ අවශ්‍ය නැහැ. හැබැයි එහෙම ඉන්නවනම් ඒකේ ගෞරවයත් ආරක්ෂා කරගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනාගේ ගෞරවයත් ආරක්ෂා කරමින් ආරක්ෂක අංශවල ගෞරවය ආරක්ෂා කරගනිමින් මේ රටේ ජනතාවට මේ උත්තරීතර පාර්ලිමේන්තුව ඉඳගෙන ප්‍රකාශ කරන්න ඕනේ එතුමා විශේෂයෙන්ම කවුද මේක කරේ කියන එක. ඒක එක එතුමාගේ වගකීම. කරුණා කරලා සෙල්ලම් කරන්න සූදානම් වෙන්න එපා. අහිංසක මිය ගිය ඒ මිනිසුන්ගේ ජීවිතත් එක්ක තව තවත් සෙල්ලම් කරන්න හදන්න එපා. අද ජීවතුන් අතර ඉන්න කණ්ඩායම ඉන්න විතරක් නෙමෙයි සමස්ත ශ්‍රී ලාංකික ජනතාව බලාගෙන ඉන්නවා මේකට විසඳුමක් එනකන්. විතරක් නෙමෙයි එතුමා බරපතල ප්‍රකාශයක් කරා. හිටපු ජනාධිපතිවරයා හැටියට හිටපු ආරක්ෂක ඇමතිවරයා හැටියට එතුමා කියනවා එතුමා මේ ප්‍රකාශ කරොත් එතුමාට මේ රටේ ආරක්ෂාව නැති වෙයි කියලා. කවුද මේ කියන්නේ? මේ රටේ හිටපු ජනාධිපතිවරයා අද වර්තමානයේ ආණ්ඩුවෙන් ආරක්ෂාව බරපතල විදියට අරගෙන යාන වාහන අරගෙන කාර්යාල දාගෙන සියලු ආරක්ෂාවලින් ඉන්න කෙනා එයා ප්‍රකාශ කරනවා මේ රටේ එතුමා මේ සත්‍ය ප්‍රකාශ කරොත් එතුමාට ආරක්ෂාව මේ රටේ නැති වෙයි කියලා. මොකද්ද මේ රට එහෙනම්? මොකද්ද මේ ශ්‍රී ලංකාව? මේ ශ්‍රී ලංකාවේ අපිට ජීවත් වෙන්න තවදුරටත් මේ වරම තියනවද? ඒ රාජවාසිකම අපිට තියනවද? මොකද්ද මේ ආරක්ෂාව රටේ? මේ රටේ හිටපු ආරක්ෂක ඇමති එහෙම නැත්නම් ජනාධිපතිවරයා හිටපු එයා කියනවා නම් ඇවිල්ලා මේ මාධ්‍යයට ඇවිල්ලා කියනවා නම් මට ආරක්ෂාව නැති වෙනවා කියන එහෙනම් මේ අහිංසක ගමේ ඉන්න පුංචි මිනිහට මොකද්ද තියෙන ආරක්ෂාව වෙන රටේ? මොකද දෙන්න තියෙන ආණ්ඩුවේ තියෙන සහතිකය? එසා මතක තියාගන්න මේක ඉතාමත් බරපතලයි මේ රටේ. මේක එක්ක සෙල්ලම් කරන්න බෑ. හැම තිස්සෙම අපි දන්නවා විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ඒ හිටපු ජනාධිපතිවරයා පත් වෙන්න මේ පාස්කු දින ප්‍රහාරය පාවිච්චි කරා හොඳටම. මේ හැම කෙනෙක්ම දැන් ආණ්ඩුවේ ඉන්න කණ්ඩායම නැගිටලා එදා වේදිකාවල් වල ඉඳගෙන කෑ ගහලා කිව්වේ පාස්කු දින ප්‍රහාරය සම්බන්ධ. හැබැයි අද එයාටත් වගකීමක් තියෙනවා. සියලු දෙනා එකට යොදලා ආණ්ඩුවක් හැටියට මෙතුමා මේ ප්‍රකාශ කරා නම් ඒ ප්‍රකාශ කරේ මොකද්ද කියලා හරියට තේරුම් බේරුම් අරගන්න. අනික ඊළඟට විශේෂයෙන් අපි දකින්නේ එතුමා මේ ප්‍රකාශය මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ කරන්නේ නැතිනම් එතුමා පැහැදිලිව මේ රටේ මේ පාස්කු දින පහරයට සම්බන්ධ ඉන්න මිනිසුන්ගේ මේ පරිශනසික වෙන පැත්තකට හරලා වෙන විදිහකට මේක සලස්සන්න හදන කුමන්ත්‍රණයක එක ක්‍රියාදාමයක් හැටියට අපි ඒක දකිනවා. එසා අපි කියනවා එතුමාට ඇවිල්ලා මෙතන අපි ඉදිරියේ මේ ප්‍රකාශය වහාම කරන්න ඒක සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම අයිතිවාසිකමක් හැටියට දකින නිසා එතුමාට ප්‍රකාශ කරලා ඉල්ලා සිටිනේ වැඩේ කරන්න කියලා. එසේ හැබැයි එතුමා මෙතන හිටියා මම කතාව පටන් ගන්නකොට එතුමා දැන් මේස්සානෙන් නික්ම වෙලා ගියා. මම දන්නේ ඇයි එතුමා ගියේ කියන එක. එතුමාට මේ පාර්ලිමේන්තුව තුල මේ ප්‍රකාශය කරන්න කොන්ද තියෙන්න ඕන. එතුමා නායකයෙක් හැටියට හිටපු කෙනෙක් හැටියට කොන්ද තියාගෙන මේ පාර්ලිමේන්තුවේ කතා කළ යුතුයි මේ වෙලාවේ. හැබැයි එතුමා මේ පාර්ලිමේන්තුවෙන් දැන් පැනලා එළියට ගියා. ඒකන අපිට විශාල කනගාටුවක් තියෙනවා. අපි එදා ජනාධිපතිවරයා හැටියට පත් කරගෙන තමයි එහෙම පැනලා ගියේ. ඒක විශාල කනගාටුවක් තියෙනවා. මොකද ඒක සිදු නොවිය යුතු කාරණාවක් කියන එක විශේෂයෙන් මතක් කරනවා මේ උත්තරීතර පාර්ලිමේන්තුව. ඒ වගේම මම හිතනවා ඒක තවත් දිගින් දිගටම කතා කරන්න අවශ්‍ය නැහැ. මම ආයුර්වේද පැත්තට පොඩ්ඩක් යන්නම්. ආයුර්වේද පැත්තට යනකොට විශේෂයෙන්ම මෙඩිකල් ටුවරිසම් එක. මම හිතනවා ආයුර්වේද පැත්ත තමයි වැඩියෙන්ම අපිට කරන්න පුළුවන් හොඳම දේ කියලා. අපි ගාව සම්පත් සියල්ලම තියෙනවා. අපිට වගා කරන්න පුළුවන් විශේෂයෙන්ම ඖෂධ පැලෑටි ටික. අපිට ඖෂධ හදන්න පුළුවන් ඕන තැනක. ඊළඟට අපේ හොඳ වෛද්‍යවරු ඉන්නවා, දක්ෂ වෛද්‍යවරු. අපිට දැනගන්න ලැබුණා බොහෝ වෙලාවට මේ ගැන කතා කරද්දී බොහෝ තැන්වල වාරණ තියෙනවා. බොහෝ තැන්වල ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න ටික निराකරණය කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල අමාත්‍යතුමාගේ විශේෂයෙන් ඉල්ලන සකස් කරන්න කියලා. මොකද මේ රටේ දැන් අද බංකොලොත් වෙලා තියෙන රටක් හැටියට මෙරට ඉස්සරහට ගෙනියන්න ප්‍රධාන කාරණාවක් හැටියට සංචාරක ව්‍යාපාරය අපි කරනකොට ඒ සංචාරක ව්‍යාපාරයේ මතක තියාගන්න ආයුර්වේද වෛද්‍ය විද්‍යාවත් එක්ක සම්බන්ධ වෙච්ච මෙඩිකල් ටුවරිසම් එක ඉතාමත්ම හොඳින් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ කරන්න පුළුවන් මම දන්නවා ඔබතුමාලා යම්සි උත්සාහය ගන්න. හැබැයි උත්සාහයට තමුන්නාසයට අපි දන්නා සහයෝගයක් ලැබෙන්නේ නැහැ කියන එක හරි විදිය. හරි විදිය සහයෝගයක් ලැබෙන්නේ නැහැ. මොකද තමුන්නාසගෙන් නෙමෙයි අපි අනිත් අයගෙන් තොරතුරු ටික අරගත්. මේකට මේව තමයි හරිනම් මේ රටේ බැහැල කළ යුතු කාරණාවල් ටික. අපි සිය දෙනාම සාකච්ඡා කරලා කළ යුතු කාරණාවල් ටික. ඊළඟට බෝ නොවන රෝග සම්බන්ධව අද පීඩා විඳින විශේෂයෙන්ම සීනි වෙන්න පුළුවන්, කොලෙස්ටරෝල් වෙන්න පුළුවන්, වෙනත් ලෙඩක් වෙන්න පුළුවන්. මේ ලෙඩවල් වලට දේශීය ඖෂධ වලින් බෙහෙත් කරන්න හැකියාව තියෙනවා. ඒක ග්‍රාමීය වශයෙන් සමහරලාට තමුන්ගේ කෑම වේල ඉඳලා හදන්න පුළුවන්. තමුන් දිනපතා පාවිච්චි කරන ආහාරයට ගන්න කෑම ටිකත් ග්‍රාමීය වශයෙන් සකස් කරලා සමහරලාට ගෙවතු විදියට සකස් කරලා ඔබතුමාට මේක හදන්න පුළුවන්. මම දන්නවා මේකට මුදල් ලොකු ප්‍රමාණයක් වෙන් වෙන්නේ නැහැ. හැබැයි මේවට තමයි මුදල් වෙන් කරනවා. එක පැත්තකින් සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් වෙන මුදලින් මේ කෙනෙක්ව නිරෝගීව තියන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලට මුදලක් වෙන් කරනවා නම් ඒ නිරෝගීතාවය මත බෙහෙත් ගන්න එක සහ බෙහෙත් වලට යන වියදම්, සල්ලි කර්ම වලට යන වියදම් මේ සියල්ලම අඩු වෙනවා. මේ අඩු වෙනවත් එක්ක බලපුවම මේකට වියදම් කරා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක හරි දෙපැත්තට හරි සකස් කරලා බලන්න ඕන කොහොමද මේක වෙන්නේ කියන්නේ. හැබැයි මේක නිවැරදිව තේරුම් අරගෙන ඖෂධ විශේෂයෙන්ම නිෂ්පාදනය කරන රසටන් ග්‍රාමීය වශයෙන් කළා. ග්‍රාමීය ජනතාව බෝන වෙන රෝග වලින් පීඩා විඳිනව නම් ඒව බේර ගන්න
තව විනාඩි දෙකක් තියෙනවා
කරන්න පුළුවන්. ඒ නිසා මම හිතනවා ඔබතුමාට ලොකු උමනාවක් තියෙනවා අමාත්‍යවරයා හැටියට. මම දන්නවා රාජ්‍ය අමාත්‍යවරයා හැටියට ඔබතුමාට ලොකු අවස්ථාවක් තියෙනවා, ලොකු උමනාවක් තියෙනවා මේ වැඩ කොටස කරන්න. මම ඉල්ලීමක් කරනවා මේකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දේශීය විසිවහම සම්බන්ධ කරගන්න. මේ සම්බන්ධ කර ගැනීමෙන් තමයි මේක නිවැරදිව කරන්න පුළුවන්. ඔබතුමා විශේෂයෙන්ම හැම ග්‍රාම සේවා සමකම් ආවරණ වන විදිහේ යම්සි වැඩපිළිවෙලක් හදන්න. මේකට තව ආයුර්වේද වෛද්‍යවරු බිහි කරන වැඩසටහන ක්‍රියාත්මක කරන්න. ඒ පාසල් ටික සමහරලාට වැඩියෙන් ඇති කරන්න. ඒ විතරක් නෙමෙයි සාමාන්‍ය දැනුම අපි දේශීය වෛද්‍ය විද්‍යාව සම්බන්ධව විතරක් නෙමෙයි ඖෂධ පැලෑටි සම්බන්ධව, ඖෂධ සකස් කරගන්න විදිය සම්බන්ධව, ඉදඳා ජීවත් වෙද්දී විශේෂයෙන්ම ඖෂධ සම්බන්ධී කරගෙන කළා අපිට විශේෂයෙන්ම ආහාරයට ගන්න පුළුවන් කෑම වට්ටෝරු හදාගන්න වැඩපිළිවෙල මේ සම්බන්ධ වැඩසටහනක් හදන්න. බොහෝ දේවල් ඉතුරු වෙයි රටේ. ඒ පැත්ත හදනකොට අනිත් පැත්තෙන් හදන්න විශේෂයෙන්ම මේ සංචාරක ව්‍යාපාරත් එක්ක බද්ධ වෙච්ච ලෝකේ රටවල් ගොඩක් වෙලාවට මේ ආයුර්වේද ක්‍රමයට ඉතාමත්ම කැමති. ඒව සම්බන්ධීකරණය කරලා විශේෂයෙන්ම මේ රටේ සංචාරක ව්‍යාපාරය දිනු කරන්න අවශ්‍ය කරන ඩොලර් රටට ගේන වැඩසටහන හදන්න ඒක ඔබතුමාට පුළුවන්. ඒකට අපි විශේෂයෙන්ම මේ මන්ත්‍රීවරු දෙසීසුපාම සම්බන්ධීකරණය කරගෙන රටක් හැටියට ඉස්සරහට යන්න අවශ්‍ය කරන වැඩසටහන දන්න අපි සූදානම් ඒක උදව් කරන්න. මොකද මේක දේශීය වෛද්‍ය විද්‍යාව මේ රටේ ඉතාමත්ම උඩට ගෙන ආ යුතුයි කියන මතය අපි ළඟ තියෙනවා. ඒකට අපි අවස්ථාව ඒකට අවශ්‍ය කරන සහයෝගය ලබා දෙන්න සූදානම් බව ප්‍රකාශ කරනවා. බොහොම ස්තුති අවස්ථාව ලබා දීම ගැන.
බොහොම ස්තුති ගරු මන්ත්‍රීතුමා. ඊළඟට ගරු සමන්ප්‍රිය හේරත් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 9ක කාලයක් තියෙනවා.
ස්තුතිවන්ත නගර සභාපතිතුමනි, විශේෂයෙන්ම අද දිනේ අපේ ගරු රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකුඩි අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද අපේ ආයුර්වේද සංග්‍රහයේ රෙගුලාසි සම්බන්ධයෙන් අද යුගයේ අවස්ථාව බවට පත් වෙනවා. ඇතර මම හිතනවා යම් යම් කරුණු කාරණා කීපයක් සම්බන්ධ මේ සභාවේ අවධානය යොමු කරා. ඒ වගේම ආයුර්වේදය අපිට එන්නේ ඉන්දියාවෙන්, ඒ දායාදය ලැබෙන්නේ, ඒ වචනේ දායාදය ලැබෙන්නේ ඉන්දියාවෙන්. ඉතින් අපේ තියෙන අපේ දේශීය වෙදකම, හෙළ වෙදකම, ඒ වගේම ඒක අද ප්‍රබලම අභියෝගයට ලක් වෙලා තියෙනවා. ඒ වෙදකම ආරක්ෂා කර ගැනීම එතනදී විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕන ඉත අතීතේ පටන් මේ වෙදකම විශාල අභියෝගයකට ලක් වුණා ඒ වගේම දේශීය වෙදකම හෙළ වෙදකම අභියෝගයකට ලක් වුණා අපි දන්නවා අපේ 1815 මේ රට ඉංග්‍රීසින් ජයගත් වුණාට පස්සේ ඉංග්‍රීසින් විසින් විශාල වශයෙන් වෙදපොත් ඔවුන්ගේ රටවලට අරගෙන ගියා ඉතින් ගරු ඇමතුමනි මම ඔබතුමාම හිතන වැඩපිළිවෙලක් සකස් කරන්න අද අඩුම ගන්න මේ වෙදපොත්වල තියෙන ඒ සාරයවත් අපේ රටට ගේන්න එහෙම නැත්නම් පිටපත් ටිකවත් අඩුම ගානේ පිටපත් කරගෙන අපේ රටට ගෙනීමේ වැඩපිළිවෙළ සකස් කරන්න කියන එක ඉතාමත්ම ගෞරවයෙන් මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම මම හිතනවා අද දිනේ යම් යම් කරුණු කාරණා කීපයක් සම්බන්ධව අවධානය ලක් කරන්න කැමතියි. අපි දන්නවා පාරම්පරික වෛද්‍යවරුන් ලියාපදිංචිය. පාරම්පරික වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීමේදී අපි දන්නවා ගමේ ඉන්න වෙද මහත්තයා ඉතාමත් නිහඬ සේවාවක් ඉෂ්ට කරනවා. හැබැයි ලියාපදිංචි සම්බන්ධයෙන් ගැටලු තියෙනවා. ඒ ලියාපදිංචිය කරන්න යද්දී විශේෂයෙන්ම ආයුර්වේද වෛද්‍ය සභාවේ ඒ නිර්දේශය ඉස්සෙල්ලාම විභාගයක් තියෙනවා ඊට පස්සේ වාචික මම හිතන්නේ අර ප්‍රශ්න අහීමෙන් පස්සේ තමයි ඒක සමත් වෙන්න ඕනේ. ඉතින් බොහෝ වෙලාවට මම හිතනවා මෙතන යම් අසාධාරණයක් මේ පාරම්පරික වෛද්‍යවරුන්ට සිද්ධ වෙනවා කියලා මගේ පෞද්ගලික මතයක් තියෙනවා. ඒත් ඒ සම්බන්ධව හොයලා බලන්න මොකද දැන් මීට සතියකට කලින් තිබ්බා දැන් අපේ ප්‍රදේශෙත් හිටියා චර්ම රෝග සම්බන්ධයෙන් හොඳ දක්ෂ වෙදනෝන කෙනෙක්. ඉතින් එතුමිය ඇතර වෙදකම් කරනවා මම ඔබතුමාට ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා කිව්වා. එතුමිය ආයුර්වේද වෛද්‍ය සභාව විසින් ඉදිරිපත් කරපු ඒ අර ලිඛිත පරිශ්‍රය සමත් වුණා. හැබැයි වාචික පරිශ්‍රය අසමත් වුණා. ඉතින් මේවා ඇත්තටම යම් ගැටලු. එතකොට එදා සමහරලාට කටවහරෙන් අරගෙන ආපු වෙදකම ඒ වගේම පොතපතින් අරගෙන ආපු වෙදකම ඉතින් මේවා යම් යම් මං හිතනවා මේ සම්බන්ධයෙන් හසර ගැනීමක් තියෙන පුද්ගලයෝ මේ ආයුර්වේද වෛද්‍ය සභාවේ මහාචාර්යවරු ආචාර්යවරු සියලු දෙනාම නියෝජනය කරනවා ඇති. නමුත් මේ සම්බන්ධයෙන් ඊට වඩා එහාට ගිහිල්ලා මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න කියන කාරණය කරු ඇමතුමනි ඔබතුමාගේ ඉල්ලා සිටින කැමැති අපි යම් යම් අවස්ථාවල මේ සම්බන්ධයෙන් කතා කරනවා. ඒ නමුත් අතරම මේ සම්බන්ධයෙන් අවධානය ලක් වෙන්නේ අද අපි දන්නවා දේශීය වෙදකම හරහා අපි පහුගිය කාලේ කොරෝනා වසංගතයත් එක්ක විශාල කාර්යභාරයක් මේ රටේ කරා. ඒ කොරෝනා වසංගතය මර්ධනය කරගන්න අවශ්‍ය වැඩිම සේවාව සැපයුවේ මේ දේශීය වෛද්‍ය ක්‍රමය හරහා. විශේෂයෙන්ම දූමායනේ ඒ වගේම අපි දන්නවා අපි කොච්චර අපි මේ විශාල වශයෙන් වාට්ටු ඉදි කරා ඇඳන් 10000ක් මේ රට තුළ රෝගීන් ගෙනෙන්නට අවශ්‍ය වැඩ කටයුතු කරා. හැබැයි ඒ සිය දිනාටම පිහිට උනේ මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය. දේශීය වෛද්‍ය ක්‍රමය. ඒ හරහා මං හිතනවා විශාල වැඩ කොටසක් අපිට මේ රෝගය මර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය දායකත්වය සපයන්න හැකියාව ලැබුණා. ඉතින් එතනදී මේ දේශීය වෙදකම ඇත්තටම ඉතාමත්ම විද්‍යාත්මකයි. ඒක අද ලෝකේ හැම බොහෝ රටවල්වලද පිළිඅරගෙන තියෙනවා. ඉන්දියාවේ තමයි අද මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රම ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම තාක්ෂණයත් එක්ක අද දන්නවා අපි බොහෝ වෙලාවට කැමති දරුවෝ පවා කැමති මේ බේත් පෙත්ත ඒ වගේම ඒකට අර යම් ආකර්ෂණයක් ලක් කරලා දුන්නොත් එහෙම අපිට මේ ගන්න රෝගීන් පවා කැමැත්ත දක්වනවා. ඉතින් ඒක අද ඉන්දියාවේ ඒතනට දිනු කරලා තියෙනවා. ඉතින් අපිට අද තාමත් මම හිතනවා ඒ තාක්ෂණය පාවිච්චි කරලා බොහෝ වෙලාවට යම් යම් ව්‍යවසායක බිහි වෙලා තියෙනවා. ඔබතුමා හොඳක් අපි ගිය සතිය අපි සම්බන්ධ වුණා පහුගිය පාර්ලිමේන්තු සතියේ ව්‍යවසායකෙන් නගය කරලා යම් සම්මානුල්ලක් පැවැත්වුවා. මම හිතන කවදාත් ඉතිහාසය කරලා නැහැ හැම උරලා. ඒ වගේම ඒ තාක්ෂණය තවත් දියුණු කරලා මම හිතනවා මේ අපේ තියෙන මේ සාකයන්ගේ තියෙන අපේ තියෙන සාක සාරවල ගුණාත්මක භාවය වැඩි කිරීමේ වැඩපිළිවෙලක් ඉතාමත් කඩනමින් අපි ස්ථාපිත කරන්න ඕන කියන කාරණය මේ අවස්ථාවේ සිහිපත් කරනවා. අපි දන්නවා පිටරටේ අපනයනය කරද්දී අද ගම්මාලු මේ ලංකාවේ බොහෝ බහුලව හැදෙන සාකයක්. ඒකේ පේටන්ට් එක ගරු ඇමතුමනේ අපිට අද නැහැ. ඒ පේටන්ට් එක අපිට අද අහිමි. අද ගම්මාලු කියන්නේ දියවැඩියාවට ආයුර්වේදයේ දේශීය වෙදකමේ භාවිතා කරන ඖෂධයක්. එතකොට ඒ පේටන් එකේ අයිතිය පවාද අපිට නැහැ. අද තියෙන ජපානයේ තියෙන මම දන්න විදිහට ජපානයේ තමයි පේටන් එකේ අයිතිය තියෙන්නේ. ඉතින් මම හිතනවා මේවා රැකගන්න විශාල සටනක් අපිට කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වෙනුවෙන් මම හිතනවා ඔබතුමා ඇත්තටම ආයුර්වේදෙට අපි අවධානය යොමු කරනවා වෙනදටත් වඩා. ඒ වගේම සම්පූර්ණම අපි බටහිර වෛද්‍ය විද්‍යාවේ බොහෝ වෙලාවට අවසානයේ ඉතුරු වෙන්නේ මම මෙතන අපේ පාලිත මහීපාල මැතිතුම අපේ අමාත්‍යාංශ ලේකම්තුමත් ඉන්නවා. මම හිතා ඔබතුමා විරුද්ධ වෙන එකක් නැහැ. අවසානයේ අර අතුරු ආබාධ සහිත රෝගියෙක් තමයි ඉතුරු වෙන්නේ. බොහෝ වෙලාවට දියවැඩියාවට බේත් බීලා අවසානට යන්නේ වකුගඩු දෙකේ.
ඒ විශාල අවසාන ඩයලයිසිස් කරන්න ඕන මේකේ අවසාන ප්‍රතිඵලය තමයි මරණය. ඒ වගේම ඒවා මර්ධනය කරන් අපිට ඉන්න පුළුවන් අපි ජීවිත කාලෙම වේද බොන්න ඕන. හැබැයි ආයුර්වේදේ ඊට වඩා වැඩි ඉතිහාසෙත් අපි දැන් ඉතිහාසෙ අපි අහලා තියෙනවා දියවැඩියාව හැදිලා රෝගී මැරලා වැටෙන අපි කියන්නේ යකා ගහලා මැරලා වැටෙනවා කියලා. ඉතින් එහෙම තත්ත්වයන් දුර හැබැයි මේ විදකමේ දේශීය විදකමේකට අවශ්‍ය බෙහෙත් වර්ග තිබුණා. ඒ වගේම ඕනෑම රෝගීට අවශ්‍ය බෙහෙත් වර්ග ආයුර්වේදයේ තුර තිබුණා. අපේ ගමේ ඉන්න වෙද මහත්තයා කවදාවත් මුදල් බලාගෙන වැඩ කරේ නැහැ. ඒ වගේ මානසිකත්වයක් එක්ක ආපු වෛද්‍ය ක්‍රමය. හැම වෙලාවෙම අපි දන්නවා හැම වෙලාවෙම මනුස්ස ක්‍රමයට තමයි හැම වෙලාවෙම මුල් තැන දුන්නේ. ඒ මුල් තැන දීලා කටයුතු කරප නිසා ගමේ කවදාවත් බුලත් අතරන් එද්දී රෝගියායෙන් ඇහුවේ නැහැ කොච්චර මුදලක් තියෙනවද කියලා. ඒකට අවශ්‍ය ප්‍රතිකාර කරලා ඒ වගේම රෝගියාට අවශ්‍ය පුද සත්කාර කරලා රෝගියාට තමන් ආදරෙන් නැහැ. හෙදකම සහ වෙදකම දෙකම තිබුණා. ඉතින් අද මේක තමයි අපි ආරක්ෂා කරගන්න අපිට තියෙන අනන්‍යතාවය. ඒ වගේම තව පුංචි කාරණයක් මම කියන්න ඕනේ. දැන් මම අඩියෙන් අඩියට තියෙනවා දැන් ඉස්පාස මේ අර සම්භාහන මධ්‍යස්ථාන. මම මේ ආයුර්වේදයේ අදාළ නැතුණත් ගරු ඇමතුමනි බොහෝ වෙලාවට අද විනාශයක් මේ රට තුල වෙනවා. අඩියෙන් අඩිය සම්භාහන මධ්‍යස්ථාන. අපි කුරුණෑගල දිස්ත්‍රික්කේ ගත්තොත් එහෙම දැන් මේ මෑතක ආරංචි වුණා සම්භාහන මධ්‍යස්ථානයක හිටපු තරුණියන්ට ඒස් රෝගය වැළඳිලා. ඉතින් මේහා සිදුවන විනාශය. ඉතින් මේවට ඇත්තටම මැදිහත් වීමක් අපි ඇත්ත සම්භාහණය ආයුර්වේද සම්භාහණය
තව විනාඩි දෙකක් තියෙනවා.
මෙතන කරන්න අවශ්‍ය ඒ වැඩපිළිවෙල සකස් කරන්න ඕනේ. අපි හම්බ කරනවා කියලා කොච්චර අපි මුදල් හම්බ කරත් වැඩක් නැහැ සම්භාහන මැදිස්ථාන දන කොච්චර තරුණ තරුණියෝ ඒවට අපි යොමු කරත් වැඩක් නැහැ. අවසානයේ අපේ රටේ විදේශ විනිමය තමයි මේ රෝග සුව කිරීම සඳහා පිටරට වලට යන්නේ. එහෙනම් ඒවට යම් වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ඒකට මම හිතනවා මේ තුල යම් නිර්මාණශීලී අදහස් යොමු කරලා අවධානය යොමු කරලා වැඩ කටයුතු කරන්න කියන කාරණේ සිහිපත් කරන්න ඕනේ. ඉතින් ඇත්තටම අපි පැලෑටි සම්බන්ධයෙන් අනාගත පරපුර බොහෝ වෙලාවට නිදිකුඹ පැලෑටියක් දන්නේ. ඉතින් මේවා අධ්‍යාපන අමාත්‍යාංශයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඒ වගේම දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ එක්කහුව වෙච්ච ඒකාබද්ධ වැඩපිළිවෙලක් හදන්න. අපිට තාමත් බැරිලා තියෙන වැඩපිළිවෙල නිර්මාණය කරා. අනිවාර්යයෙන්ම අපි පෙළපොත්වලට මේ දරුවන්ට නිදිකුම් බසාකේ කියන්නේ මොකද්ද? එහෙම නැත්නම් අපි දන්නවා ඉස්සර අපිට අපි තිබුණ අද්බේත්. ඒවා ඇත්තටම ඉතාමත් හොඳ අද්දුටු සත්‍ය බේත් ඇත්තටම. ඒවා අද විනාශ වෙගෙන යන අද බොහෝ වෙලාවට අද්බේත් සම්බන්ධයෙන් අද අපි තියෙන ඉතාම වැරදි මතයක්. මේවා පාවිච්චි කරොත් එහෙම විස බී යනවා කියලා අද මතයක් දුරු මතයක් මේ සමාජය තුළ අද ප්‍රචාරය කරලා තියෙනවා. දේන්ද මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් මම ඉතාමත් සෝචනීය තත්ත්වයක් අද මේ පාර්ලිමේන්තුවේ මේ පනත විවාද වෙන අවස්ථාවේ බොහෝ වෙලාවට වෙනත් වැඩකට නැති දේවල් තමයි කතා කරන්නේ. බොහෝ වෙලාවට පාස්කු ප්‍රහාරය ගැන කතා කරා සාටක දාපු අය ආරක්ෂා බන් දැක්කම ඉතාමත්ම සෝචනීය තත්ත්වයක් මේ විශේෂයෙන් මේ බොහෝ දෙනෙක් අදහස් දැක්වේ. ඒවා මේ පාර්ලිමේන්තුවේ ඇත්තටම අපි කතා කරන්න ඕන විෂය නෙමේ කතා කරන්නේ අද. ඒක තමයි මේ අද මේ රටට වෙලා තියෙන අද මිනිස්සු මේ හෙන ඉල්ලන්නේ පාර්ලිමේන්තුවේ මේකයි. අද මේ ඉතාමත් වටිනා දෙයක් ගැන කතා කරද්දී ආයුර්වේද ගැන කතා කරද්දී වෙනත් කොහේ හරි තියෙන බල් බූත තම
බල්තුමා කාලය අවසන්යි.
ඒක අපි ඒව අදහස් පළ කරන්න ඕන. ඒක අදහස් පළ කරන්න වෙලාවක් තියෙනවා. ඉතින් මම ඒකත් මේ අවස්ථාවේ සිහිපත් කරමින් අවසාන වශයෙන් ඔබතුමාට විශාල කාර්යභාරයක් පෙර ඔබතුමා ඉතාම විශාල මහන්සියක් ගන්නවා. අපි ඇත්තරම පාර්ලිමේන්තුවේ 225 දෙනාම ඉතාමත්ම අවධානය යොමු කරන්න ඕන. අපිට තමා ලෝකේ ඉතාමත්ම වටිනාම අපි ආහාර වට්ටෝරුව හිමුව තිබුණ අපිට ඉතාමත් විද්‍යාත්මක ආහාර වට්ටෝර හිමතුනේ අපිට. අපි ඒක නැති කරගෙන අද මගුල් ගෙදරට ගිහිල්ලා කන්නේ අපි වාසවිස.
අවසන් කරන්න මතුමා කාලය අවසන්යි.
මේ තීන්දුව ගන්න පළාත් පාලන ආයතන මට්ටමින් ඒ වගේම යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න වෙයි. ඒ සම්බන්ධ මේ විනාඩි 9කින් මේ කාලය ඇත්තම කතා කරන්න බෑ ගරු මූලාසනට මන්තුමනි. නමුත් කාලය අපි අවසන් වුණත් විශේෂයෙන්ම ආයුර්වේදයට ඒ තියෙන අපේ දේශීය වෙදකමට හෙළ වෙදකමට තියෙන වැඩි අවධානය තව තවත් යොමු කරන්න කියන අර ආරාධනයක් කරමින් පුළුවන් නම් අර පාරම්පරික වෛද්‍යවරුන්ට මේ තියෙන මේවා මේ මිනිස්සුන්ට වැඩක් නැහැ මේවා. ඒවා මේ කටවහරෙන් ගේන දේවල් බොහෝ වෙලාවට මේවා මේ ඇත්තටම විගඩම් මේවා. ගරු ඇමතුමනි මේවා නවත්තන්න ඕන කාලය ඇවිල්ලා තියෙනවා. අද බොහෝ වෙලාවට ඒතර ඊට පස්සේ මෙතනින්ම මේ ගමේ හැදෙන වෛද්‍යවරයා නැවැත්ීමේ වැඩපිළිවෙල තමයි මේ යන්නේ. එහෙනම් ඒක වහාම ඔබතුමා මැදිහත් වෙලා මේ
පාර්ලිමේන්තුවේ අවසන් කරන්න කාලයත් අවසන්.
මට මේ වටිනා දෙයක් මම කියන්නේ. මේ පාර්ලිමේන්තුවේ අපි අනපනත් සම්පාදනය කරන්න ඕනේ, අපි හදන්න ඕනේ මෙන්න මේවට. අද ගමේ ඉන්න ගමේ එදා ඉඳන් පාරම්පරිකව කටවහරෙන් එහෙම නැත්නම් ලිඛිතව ගේන වෙද මහත්තයා නිර්මාණය වෙන වෙද මහත්තයා නතර වීම වැඩපිළිවෙලක් තමයි
ක්‍රියාත්මක වෙන්න කියන එකත් සිහිපත් කරමින් අවස්ථාව ලබා දීම සම්බන්ධ ස්තුතිවන්ත වෙමි.